මෙමෙත අපන්නේ තිනම උච්චාසයන මහාසයන ශික්ෂාපදේ විග්‍රහ කරන්න කියලා දේශනාවක් තියෙනවා. දැන් මේකෙදි වැදගත් දෙයක් තියෙනවා තේරුම් ගන්න. නිවන් දකීමට අවශ්‍ය කරන උච්චාසයන මහාසයනයේ පෙන්වීම කුමක්ද? නිවන් දකින පුද්ගලයන්ට බාධා කරන්න පටන් ගත්ත එක්තරා විසූ පිරිසක් නිසා පනවපු නීතිමාලාව කුමක්ද? මෙන්න මේ දෙක තෝරා ගන්න ඕනේ ඉතින්. නිවන් දකින ශික්ෂණය කළ යුතු උච්චාසයනයයි මහාසයනයයි තෝරා ගන්න ඕනේ. ඒ උච්චාසයනයයි මහාසයනයයි අනුව හටේතු කරන භික්ෂුන් වහන්සේලා. ඒ චබ්බගිය භික්ෂුන් ආදි වශයෙන් කියපු පොරසක් හිටියා. අන්නේ පිළිස විසින් කරපු කරදර බාධක නිසා පරමෝක ශික්ෂා පදයක් තියෙනවා. ඒක මොකක්ද කියලා මේ දෙක තෝරා ගන්න ඕනේ. බුදුරන් වහන්සේ ඉස්සෙල්ලා කළේ යම් කිසි ක්‍රියාවක් කරනකොට ඒ ක්‍රියාව කතාවක් කරනකොට ඒ කතාව යම් අඩුපාඩුවක් වරදක් තිබුණා නම් භික්ෂුන් වහන්සේලා මෙහෙම දෙයක් කරන්න එපා මෙන්න මෙබඳු ඇවතක් ඇති වෙනවා කියලා විග්‍රහ කළා දුන්නා. එයින් එහාට වචනයක් ප්‍රකාශ කළා තිබුණේ නැහැ. අඩුපාඩුව විතරක් කියා දුන්නා. භික්ෂුන් වහන්සේලා මනසින් ඇත්තනේ නම් එහෙම කරන්න හොඳ නැහැ කියලා එහෙම නොකර සංවරව කටයුතු කළා. එනිසා මුල් කාලයේ පටන් ගත්ත මුල් කාලයේම ඔය කියන ඒවා ඇවැත් දේශනා කළා. පැනෙව්වේ නැහැ. නීතිමාලාව පැතින් පැනෙව්වේ 20 අවුරුද්දකට පස්සේ. මේක ඇවැතක් කියලා කාරණා පළවෙනි අවුරුද්දේම පෙන්ලා දුන්නා. දෙමාපියන්ගෙන් අවසරයක් නැතුව දරුවේ මහාන කළොත් දුකලා ඇවැතක් ආදි වශයෙන් කියලා පෙන්ලා තියෙනවා. හැබැයි ඒක දෙසලා සුද්ධ පාරිශුද්ධ වෙන්න ආව ක්‍රමරතාවක් තියෙන තව ක්‍රමයක් ඒක. ඒ තමයි ඇවැත් පැනවීම කියන්නේ. අනේ පැනවීම ආරම්භ කළේ 20 අවුරුද්දකට පස්සේ. අනේ 20 අවුරුද්දකට පස්සේ පනවන කාලෙදි ඔන්නේ උච්චාසයන මහාසයනියන්ගේ වෙන් වෙලා සංවර වෙන භික්ෂූන් අතරේ උච්චාසයනේ මහාසයනිය යුත් භික්ෂූන් හිටියා. මේ උච්චාසයන මහාසයන කියන්නේ මොකක්ද කියලා තෝරාගන්න ඒ ශික්ෂාපදේ පනවන්න අවශ්‍ය වෙච්ච ඉදාන කතාවක් තියෙනවා. අන්නේ විධාන කතාවෙන් තෝරා ගන්න ඕනේ මොකද්ද උච්චාසයනේ වුනේ මොකද්ද මහාසයනේ වුනේ කියලා. ওই ශාක්‍ය වංශයෙන් පැවිදි වෙච්ච අය හරි කුලමානයක් තිබුණා. ශාක්‍ය කියන කොට්ටාසේ හරි කුලමානකාරය. පහත් කුල කියන අයත් හරියට නිගරුවෙන් කතා ඉන්නේ. පිළිපුල් කරනවා. තමන්ගේ කුලයේ අය තමයි ලෝකේ ඉන්නේ උසස්ම කුලයේ කියලා කුලමාන්නේ උසස් වෙන ඉතාලගෙන උද්දාම වෙලා ඉන්නේ. ශාක්‍ය කුලේ ඔන්නේ තියෙන කුලමානේ හිටියා. ඔක්කාක රජුරුවන්ගේ ඉඳන් පැවතෙන නැන්න මහා සමත රාජවංශයෙන් පැවතගෙන එන කුලවංශي අපේ තියෙන්නේ. අපි හොඳ ශුද්ධවන්තයෝ. නිසා සක්කායි කියන්නේ ඒකයි ශුද්ධවන්තයයි. මේ ශාක්‍ය කොටසලා ඇවිත් ශාක්‍යය කියන්නේ අපි කියයි ඉඳන් ওই විදිහට ශුද්ධවන්තකම හිතරලගෙන හිටියා කට්ටිය. මෙන්න මේ කියන වංශයේ එකෙක් පැවිදි වෙලා ඉනකොට ඔය කියන ශික්ෂාවක් නේ පනවලා තිබුණේ නැහැ. ඔයලාගේ විවිධ කුලෝලින් පැවිදිච්ච අය හිටියා හුඟා. ඒ කාලේ බටපොතු කුලේ රෙදි හොදන අය ආදිවාසීන් කියන බොහෝම පහත් අය හැටියට සැලකුවා. හැබැයි බුදුරන් වහන්සේගේ බුද්ධ ශාසනයේ ඔය කුල බේදය ගණන් ගන්න නැතුව නිවන් දකින්නවා නම් රාජ ශාස්ත්‍රීය බ්‍රාහ්මණ ශුද්‍ර වෛශ්‍ය කියන මේ සිව් කුලේ අයටම ආර්ය මාර්ගයේ වැඩුව ප්‍රතිඵල ලැබෙනවා ඒක වෙනසක් නැහැ කියලා. ඔය කුලේ ඕකට බාධා වෙන්නේ නැහැ හරස් වෙන්නේ නැහැ කියලා දේශනා කරමින් ඒ අයටත් පැවිද්ද දුන්නා. ඒ අයට ප්‍රතිපත්තිය පුරාගෙන ගිහිල්ලා තමයි ඔය සියලු මාන්නාකාරකම් ක්ෂය කර දැම්මා. ලෝකේ අසාරත්‍ය තේරුම් ගත්තාම මොනවට මාන්නාකාර වෙන්නද කියලා මානි බින්දුවටම වැසෙව්වා. යථාර්ථයේ තුලින් ප්‍රඥාව තුලින් දැකලා. මෙන්න මෙහෙම කටයුතු කරන අවස්ථාවකදී අර ශාක්‍ය කුලේ මහා මාන්නේ මානෙච්ච කෙනෙක් ඉඳලා මෙයා කොයි කුලේද? අරයා කොයි කුලේද? මෙයා කොයි කුලේද? මෙයා බඩපොතු කුලේ. මෙයා රෙදි හොදන කුලේ. ඉතින් මෙයා හකුරු හදන කුලේ. මේ ආදිවාසී කියලා මුන් අඩුපාඩු වෙමු. මේ මුන් එකල සමව මට පුළුවන් ද සැතපෙන්න මේ කුටි. අපි ඔක්කොම එක කුටියක් තියෙනවා. මුනුත් පැදුරේ මාත් පැදුරේ. මේක හරියන්නේ නැහැ. මායි කුලියට මේක ගැලපෙන්නේ නැහැ කියලා මැස්සක් ගැලුවා. අනික කය මොකද කරන්නේ? ඒ මොකද යා මැස්සක් ගැලුවේ? අපිට හරි. අපිත් ගහමු. අනික කයත් මෙහි ගහගන්න. වඩවිද බලන්නට ආයිත් ඒ ගානේ වැහි තියෙනවා. ආයිත් මම වටසලව. සමවිලා ඉඳ බෑ මැස උස්සන්න ඕන කියලා තව ටිකක් ලොකු වෙලා කකුල් හදලා ඊට උස මැස්සක් ගහගත්තා. ඒ මොකද එයාට උසමයි සකලන අපිට මොකද අනික අයක් ගහගත්ත ඒක ඔහොම එකක් දෙකක් තුනක් කරනකොට බැලුවා හරියන්නේ නැහැ උනුත් උසර වක්‍රමයා කල්පනා කරනකොට කැණිමදල කියන්නේ අද වගේ දිගටම තියෙන එකක් නෙමෙයි තිබුණේ මුදුන හතර පැත්තට පළහත් ගියා මුදුන උල් වෙලා තියෙනවා මැද එකයි පුළුවා මැදින් හැදුවා උඩ තමයි මැස්සා අනික අයට ගහන්න බැව වහලේ ඵලයේ අහු වෙනවා ඒක හරියට මැදින් විශේෂයෙන්ම ගහලා ඉනිමග බැඳගා මේක කරන අගින් ඕකට නගලා හිටන් ගිහිල්ලා හිටන් අර අසලෙන් ගාගෙන පුදියා ගා දැන් ඉතින් අනික අය ගහන්න බලනකොට ගහන්න බැව වහලේ වදිනවා ඊටට පල්ලෙන් ගහ ගන්න පුළුවන් තරම් ඒ ඇතු උසා ගන්න දැන් බලන හැමතැනම උඩ කණු උඩ මැයි ගහගෙන ආවතුරු බුදුරයන් වහන්සේ දැනුවත්වත් ප්‍රශ්න කරනවා උනා නොදැනුවත් කරන ප්‍රශ්නයක් නේ යම්කිසි ශික්ෂාවක් පැනෙව්වා නම් පැනෙව්වේ එම ප්‍රශ්නයක් ආපු වෙලාව. ඔය කාරණේ දැනගෙන බුදුරයන් වහන්සේ ඒ භික්ෂුන් ඉන්න ආවාසයට වැල්ලා හිටන් බලනකොට හැමතැනම වැහි ගහලා උස්සාගෙන. මේ විපරීතය මොකද්ද? කවුද මේක කළේ? ඇයි මෙහෙම කළේ කියලා භික්ෂුන් වහන්සේ අහනවා. ස්වාමීන් වහන්සේ ශාක්‍ය කුලයෙන් පැවිදිුණා කියලා උසස් කියලා එනවා. එයා මෙහෙම එකක් කළා. එහේ මොකද්ද අපිට උසස් පහත් ભેදයක් නේ? එයාට හොඳනම් අපිටම අපිත් ගැව්වා. ඔය රාජ්‍ය මෙයා කරන උපක්‍රමයක් වශයෙන් මේ හරියට කැණි මල්ල ගලින් ගහලා ඉනිමග බැඳගෙන ඕවර් හිංගල බුදියා ගන්න. කත වෙනවා. උසස් කුලේ ඉන්න හින්දා කියලා. ඒකයි මෙතන මේ සිද්ධිය කියලා කියනකොට. වහාම ඔක්කොම කලන්ද කිව්වා. මැහිටිව ඔක්කොම කලවල්. එහෙම කුල ભેදයක් මේ බුද්ධ ශාසනයේ නැහැ. ගැලපෙන්නේ නැහැ. අදවරන් නියෝගයක් පනවනවා. අටාංගුලක තව වඩා වැඩි නොවෙන්නේ. ආසනයක ඉඳේපා. වටිනවයි කියන සිංහ වෙස් මූණු දාලා මේ සිංහාසන වගේ හදපු ආසන වල ඒවැයි ඉඳත් එපා. ලොකුකම් අත්හැරපල්ලා. මහාන් තාත්තකම් අත්හැරපල්ලා. අත්හැරලා ඉතින් මේ නිවන් දකින්න මග පාදා ගනිලා කියලා ඔන්න ඔක නීතියක් පැනෙයි. උච්චාසයන කියන්නේ ඔන්න ඔය උඩඟු ලෙස වාසය කිරීම. උඩඟු තත්ති තමයි උච්ච කියන්නේ. මහාන් තාත්තකමින් ඉන්න එකද කියනවා මහා වාය. ඔන්න ඔය උච්චාසයනයි මහාසයනයි තමයි මේ ලෝක සත්‍යය දරන්නේ. තමන් ලොකු වෙන්න හදනවා මහාන් තාත්ත වෙන්න හදනවා. මේක අවිද්‍යාවේ මහා අඳුරු නිගමනය. මම ලෝකෙයි මම මහා මාවිතාවේ මහත් ත්‍ත්වයේ තියෙන වටයි. අනික් කාට සම නෑ මම. මේක උච්චමානයි. මෙන්න මේ උච්චමානී මහා අපරාධය. නිවන් මාර්ගයට බාධාව. මෙන්න මේ නිසා මොකද කරන්නේ? ඔය ශික්ෂා පදේ පැනෙවවා. ඔන්න ඔය කියන උච්චාසයනයයි මහාසයනයයි දෙකේ හික්මුවා. එනවා ඔය උච්චාසයනෙ කිව්වේ මොකද්ද? උඩඟු කමී වෙන් වෙලා ගියා නම් උඩඟුව වාසය කරන්නේ නැත්නම් මහත්ත්වකමට සමංගි තියෙන දැනුවට පුරසාරවට ලොකුකමට මහත්ත්ව වෙලා ඉන්නේ නැත්නම් ඔහුට උච්චාසායනියකුත් නැහැ මහාසායනියකුත් නැහැ එහෙනම් මහරහතන් වහන්සේට ඔය මාන එකක්වත් නැති නිසා සත්තරන් ආසනේ තුන් වහන්සේට මැස්සත් අනැරිදියා පත් කරක්වා උන්වහන්සේට අමුත්තක් නැහැ ඒක කොච්චර ඉහෙලින් හදපු එකක් තිබුණත් උන්වහන්සේට මැස්සත් එකයි සමයතිරියත් එකයි පස්තරත් එකයි උදාසනෙත් එකයි පහතාසනෙත් එකයි ඔකේ ගාණක් නැහැ. උච්චාසයන මහාසයනේ වෙන්නේ හරි හත්තුන හතිය ඔය ක්‍රමෙයි. මෙන්න මෙතෙන්ට පත් වෙන මානසිකත්වයක් ඇති වෙන්නේ. අර මුලා මානසිකත්වයට පහර ගහලා තුන නීතිමාලාවට අයිති තුනා උස්මහත් පුටුවල ඉඳපා කියන එක. එහෙම ආසන වල ඉඳපා කියන එක. ඕක ලෝක සම්මතයක් වශයෙන් අරගෙන අර ගැඹුරු වාර්ථේ වැහිලා ගිහිල්ලා ශික්ෂාපදයේ කැඩෙන්නේ නැහැ. අඟල් 8කට වඩා උස නැති එක හිටියොත් කියලා නිගමනය කරගත්තා. හැබැයි ඒක ඉඳගෙන වෙලා මහා තත් වෙලා උගුලුඟු වෙලා ඉන්නවා. මම තමයි ලොකු හාමුදුරුවෝ. මම තමයි දරුණ වහන්සේ. උඹලා පල්ලෙහා. බිම වලක් හරාගෙන හිටියත් දරුණ වහන්සේගේ උච්චාසයනේ මහාසයනේ අත්හැරලා නැහැ. ওই දහමාර්ථයේ වැහුණාට පස්සේ උච්චාසයනේ මහාසයනේ වෙන්ගින් ඉඳ බැරුව ගියා විසුණු වහන්සේලාට. පුටුවල හැම කරගත්තට වැඩක් වුණේ නැහැ. ගැඹුරු යථාර්ථයේ වැහිලා ගිය නිසා. මේක තමයි හැඟවුණු දහම. ওই ටික හැඟවිලා ගියාට පස්සේ මොනවා කළත් හරියන්නේ නෑ. මෙව පැදුරෙලාගෙන ගියොත් දෙළු මල් දාව පැදුරක් හරි හදාගෙන වෙන එකක් තියාගන්න. පම් පැදුර නම් කරපුහම නෙළු මල් තියලා හරි මහගත් එකක් උච්චාසයනේ කරගෙන. උඩම කවුරු ලොකු එක හදාගත්තා මහා තාත්තට. එන එක හරියන්නේ නෑ. හැබැයි ශික්ෂාපදේ බලපහ උඩින් මතින් තියෙන අර්ථෙන් නම් උන්වහන්සේ මැසේ ඉන්නෙත් නෑ. ඊටත් පල්ලි හරි පැදුරි. හැබැයි උඩම කවයි මහා තාත්තකමයි එහෙමමයි. ඉතින් දකින්න ඕනේ ශික්ෂාපදේ ගැඹුරු අර්ථය. පව් වෙන්නේ මොකද්ද? උඩ හිටියටවත් පව් නැහැ, යට හිටියට පව් නැහැ. උඩඟුකමේ මහාන්තත්කම හිටියොත් නම් පව්. ඔන්න ඕකයි අරගන්න ඕක. මානසික කුණ ඕකයි. කෙලෙසේ ඕකයි. ඔන්න ඔය කෙලෙසේ නැත්නම් ඔය ප්‍රශ්නයක් නැහැ. දැන් 20 අවුරුද්දක් තිස්සේ විසුණුහත්තර කෙලෙස් නැති කරගත්තා. ඊට පස්සේ කෙලෙස් නැති කරගැනීමේ ඥානයක් නැති වෙලා ගියාට පස්සේ නීතිමාලාවට යටත් වෙලා ඔය පදවැලකට සම්බන්ධ වෙලා වත්වල පිහිටලා ජීවත් වෙන්න පටන් ගත්තා. පත කොච්චර බිරුවත් නිවන් දකින්න බැරුව ගියා ඔය ප්‍රශ්නේ. එහෙනම් ගැඹුරු අර්ථය වැහිලා ගියොත් එහෙම ওই ටික වෙනවා. ඉතින් අපි දකින්න ඕනේ බිම හිටියා සුර හිටියා ওই ටික සිද්ධ වෙන්නේ ඔහොමයි. ඔකට මම දැකපු එක්තරා දයක් මීට ඉස්සෙල්ලත් මම කියලා ඇත. එක්තරා උපාසක මහත්තයෙක්ගේ සිද්ධිය ගැන මීට ඉස්සෙල්ලා මේ විදිහට පැකියලත් ඇදී සිද්ධිය. දැන් තාම 25කට විතර ඉස්සෙල්ලා ඒ කාලෙත් ඔය ආත්මීය ශක්තිය තුලින් යමක් දකින්න කරන ක්‍රමයක් මම අතු කරලා තිබුණා. මෙමෙ ඉස්ථානයේ මේ ඉස්සරහා අපි ගියක් තිබුණ ඉස්සෙල්ලා ඒකේ කටයුතු වලින් මිනිසුන්ට යම් කිසි යහපතක් කරලා දුන්නා. යම් හේතුවක් බලලා හේතුඵලයේ වශයෙන් අපි යම් කිසි ප්‍රශ්නයක් ආපුවාම ඒ හේතුව පෙන්ලා දීලා ඒ හේතුව නිරාකරණය කිරීමේ ප්‍රශ්නේ නිරාකරණය කළා. සහනයක් ලබා දෙන අපි න්‍යායානුකූල වැඩ පිළිලා තිබුණා. විශාල වශයෙන් ලක්ෂ ගාණක් මං හිතන්නේ අවුරුදු ගාණක් ඇතුළත ඒ සහනයක් ලැබුවා. මගේ ඉලක්කෙම පුංචි ළමයෙක් අවුරුදු 10ක විතර ගෑන ළමයෙක් අම්මයි තාත්තයි දෙන්න එකාම කැලණිය පැත්තේ. ඒ ළමයා කැවිදලා හිටන් ඉතින් මාත්‍යා මේ දරුවගේ අසනීපයක් තියෙනවා ඒක ගැන මොනවහරි විස්තරයක් බලාගන්න ආවෙ කියලා මට කිව්වා. එනකොට මට සමාධියට යොමු වෙලා හිටන් ඒ ළමයාගේ අතීත විස්තරයක් ආවා. ඇයිද හිටව මිනිසලා තනි කොකෝම කියන දැලන් සියල්ලටම වටිනා දෙයක් තියෙනවා. අපි කාටවත් වැදගත් දෙයක් මෙන්න මේක අහගන්න කියලා. ඒ කාව්‍යමය කතාව තුළින්ම ඒ විස්තරය කොහොමද කියවුවා. මේ ළමයා පිළිබඳ සිද්ධිය අතීත සිද්ධිය. ඒක ළමයා හා සම්බන්ධ කළා කිව්ව අවසානයේ. මුලින් කිව්වේ කතාවක් තියෙනවා අහගන්න කියලා එක්තරා දැන්ට අවුරුදු 30 ගන්න විශ්වල හිටපු උපාසක මහත්තයෙක්ගේ කතාවක්. මේ උපාසක මහත්තයා බුදු බව පතනවා. මහා අනුකම්පාව මත විලා හැම නෙමෙයි මහා කරුණාව මත විලා නෙමෙයි. ඊට වඩා තව තාලාන්තරයක් ලෝකේ නැහැ. මගේ පැතුම ඒකයි. ඕක තමයි ආහංකාරකමට ආව බුදු බව ඇති. මේ උපාසක මහත්තයා බෝධිසත්වෙක්ලා ඉදිරි ඔය ක්‍රමයේ. අනික් අයගෙන් ගරු සැලකින් ප්‍රශංසා ගන්න බලාපොරොත්තු බොහොම තදින් තිබුණා. හැබැයි ඕන රීජ වැඩක් කරනවා ගරු සැලකිලි හම්බ වෙනවා. මේ උපාසක මහත්තයා තමයි පන්සලේ මහා උපාසක මහත්තයා. උපාසක මහත්තයා දානි දවසක පෙරහැරක් යනවා වගේ පන්සල. බත් පෙට්ටිය සුදුරෙද්දකින් වහලා අනික කොක්කොම සුදුරෙදි වලින් වහගෙන ඉස්සුවල තියාගෙන ඕනේ තමන්ගේ ගෝල උපාසක පිරිස පස්සෙන් එන්නේ. උපාසක උපාසිකාව එයාගේ දානි සහභාගී වෙන්නේ එහෙම. හාමුදුරුවෝ අසීමිත වර්ණා කරනවා මේ උපාසක මහත්තයා දානි. උපාසක මහත්තයා හරි සන්තෝෂයි. ඉතින් ඔක්කොටමත් බුදුමයි මේ උපාසක මහත්තයා හොඳ වෙන්නේ මේ හාමුදුරුවෝ මෙච්චර කියන්නේ කියලා. කවුරුත් බොහොම කරු සැලකිල්ලෙන් හිටියා. එක දවසක් අර බත් පෙට්ටිය ඔළුව තියාගෙන යනකොට යම් කිසි ගලක හරි පය හැපිලා ලොකු උපාසක මහත්තයා ඇදගෙන වැටුණා. බත් පෙට්ටිය පියේ නැරලා විසිරුණාරි බත් පෙට්ටියේ බත් ටික හැමතැන. ඇතුළ තියලා බිත්තර සම්පුවා රෝල් වෙලා යනවා. ඔක්කොම දැනගත්තා මේ මස් මාංශවත් මුකුත් එපා කියන හාමුදුරු මෙච්චර මේ උපාසක මහත්තයා ගුණ කිව්වේ මේ හේතුව උඩ නේද කියලා. දැනගෙන විශාල අපහාසයක් කරන්න පටන් ගත්තාම උපාසක මහත්තයා හරි ලැජ්ජයි. ඒ ගමත් අත්හැරලා ගියා අනුරාධපුරේ. හැබැයි මාන්නාකාරකමත් ඇල්ලා ගියේ නැහැ. ඒක අරගෙන ගියේ. ගිහිල්ලා මොකද කරන්නේ? බෙහෙත් භාවනා කරනවා, සිල් ගන්නවා. ඉතින් හැමතැනම ඉඳත් පුළුවන් පැත්තා. මල එහෙම තියෙන පැත්තක් නෙමෙයි. ඉදෝර කාලේ කලාතුරකින් වැස්සක් ඉන්නේ. ගල් නැහැ වැදුරක් වියාගත්තා මැදට ලොකු නෙළුම් මලක් හිටින්නේ. කොම් හතරට නෙළුම් මල් හතරක්. උපාසක මහත්තයා ඇරමිනිය ගලා ඉදා ගත්තාම හරි වකුටු වෙලා බුදියා ගත්තාම කාටවත් ඒ පැදුරේ ඉඩක් නැහැ. මිනිසුන්ට වණ කියන්නේ එහෙම යන්නේ ඕකත් එලාගේ. කාටවත් හරි ප්‍රදාන කරන එයාගේ. උඩ ඉන්නේ නැහැ බිමමයි ඉන්නේ පැදුරේ. හැබැයි ඒ පැදුරේ කාටවත් අල්ලන්නව පය ගහන්න එහෙම ගෑවිලවත් දෙන්නේ. පාප වෙනවා කිය. මෙහෙම කරගෙන දෙනක ඉන්න තැන දැක්කම විදාර කියලා කොහරි ඉලා ගන්නවා පැදුර. කල් පිළිමේදී බවගේ ඉන්නවා. ලාභ කීද ප්‍රාංශා තමයි මේ හම් වෙන්නේ බලාපොරොත්තු වැඩ පිළිලේ හැටි. නිවන් දකින්න හිතාගෙනවා. පාරමිතා පුරන හිතාගෙනවා නේ මේ කොරන්නේ. දැන් වයසයි මේ උපාසක මහත්තයා. ඕකේ ඉලාගෙන ඉන්නකොට මොකද කරන්නේ ඉදා දෙනක ඉන්න දවසක් එක්තරා තරුණ කාන්තාවක් රටවිට බැලුවා ළමයා ගෑ ගහනවා කිරි ටිකක් දෙන්න විදියක් නැහැ අයිනක් අසක් මුල්ලකුත් නැහැ ඉන්න දෙනකුත් නැති හින්දා අර ඈත කොනක ඉන්න අර උපාසක මහත්තයාට වයසයි හොදටම ඉතින් එතන ඉඳලා මේ කිරි ටික දුන්නාම මොකද කරන්නේ කමක් නැහැ නේ කිය උපාසක මහත්තයා වැදුර පොල්ලක් දීගාරින්නකො මට මේ ළමයාට කිරි ටිකක් දෙන්න ඉඳ ගන්න වෙයි ඇති වෙච්ච දාහය දරා ගන්න බැරුව ගියා කවුරු කියලා හිතාගෙනද ඔබ කිරි දෙන්න මම වැදුර ඉඳ ගන්න ආවේ ඔබ කවුද ඊයේ හාලි හැටිදා මොකද කරන්නේ එතනින් නැගිටලා යන්න වැදුර අරගෙන ඉඳන් අකුලා ගත්තා අකුලා වැදුර කිහිලට ගන්නකොටම කන ගියා මල ගෑනු ළමයෙක් කියලා උපන් දැන් අවුරුදු 10ක් එතනයි ඉපදිලා කිහිලට ගහකටේ වැදුර හිල පපුව වැදුරට ගියා මෙන්න මේ ළමයා තමයි ළමයා කිව්වා මට ඇඟ හිදි වැටෙන කියන්නේ නේ සමාධියෙන් කියාගෙන ගියා වචන කියවුණාට පස්සේ මටත් එකවර මතක් වුණේ ඔය තරම් බරපතලද මේ වචනේ මේ ළමයා මොකට එක්කවද දන්නේ අකුලේ අමාරුවක්ද අතේ අමාරුවක්ද පපුව හිලා තියෙනවා කියන එක මහා භයානක රෝගයක් නම කියවිලා ඉවරයි ඊට පස්සේ මම කිව්වා අම්මරයි තාත්තරයි කිව්වා දැන් කරන්න දෙයක් නැහැ කිව්වෙච්ච එකට මම මෙහෙම එකක් මේ සමාධියට ආපු එකක් කියවුනේ ඒ වුණාට ඒක එච්චර ගණන් ගන්න නැතුව වෛද්‍යවරයෙක් ලවා මේ ළමයාව පරීක්ෂා කරන්න කෝකලත් හොඳයි පපුව ටික පරීක්ෂා කරලා බලන්න කියලා අනේ මහත්තයා පරීක්ෂා කරන්න දෙයක් නැහැ පරීක්ෂා කරලා වෛද්‍යවරු කිව්වා පපුව හිලක් තියෙනවා කියලා ඒකට ප්‍රතිකාරයක් බලන්නමයි මහත්තයාට ආවේ කියලා මට කිව්වා. දැන් හිතමු කතියටත් ඔක්කොම පුදුම විතර මේ සිද්ධිය මොකද්ද කියලා. දැන් මේක කියන්න හේතුව මොකද? කවුරු ගාත් තියෙන අදී ඒකට ප්‍රතිකර්ම කරපු ක්‍රමයක්. ඒතරම ඒ tie නොකියේ ඔය tie කියන්න හේතුව අන්න උඩඟුකමයි මහාන් තත්ත්වකමයි තියාගෙන පැදුරේ හිටියා. උච්චාසයන මහාසයන ඇරලා තිබුණේ නැහැ ඒක ප්‍රතිඵලයේ ආපේ. තෝරති වාක්‍යයක් වශයෙන් පපුවේ හිලක් හැදිච්ච හැටි අර 10ත් එක්කලා ඇති වුණ 10ට පපුවේ හිසු වෙච්ච හැටි. ඒ ගතිය රෝග ලක්ෂණයට හේතුකාරක වෙච්ච කර්ම විපාකයක් ආපු හැටි. මෙන්න මෙහෙමව කර්ම විපාක වශයෙන් එන උඩඟුකමට මහාන් තත්ත්වකමට කටයුතු කරන අය. පපුවේ ඇතුළේ හිස් කරනවා. ඉන්ද්‍රිය දුර්වල කරනවා. පපුවේ ආබාධ හදනවා. උඩඟුකම මහාන් තත්ත්වකම ඔහුගේ මහා වදයක් වෙනවා. ලෝකයා කැමති නැහැ. පුද්ගලයා උඩඟු වෙලා උඩඟුකමෙන් උඩඟු උසස් තැන බලාපොරොත්තු වුණා මහාන් තත්ත්වේලා මහලුක තැන බලාපොරොත්තු වුණාට ලෝකයා ඒක දෙන්නේ නැහැ කියලා නෑ එහෙම පුද්ගලයා නීච විදිහට නම් ඒක බලාපොරොත්තු වෙන්නේ ලෝකයාගේ ඔහුට වැඩිපුරත් එක නිවරු වෙනවා එනේන ගානේ ඔහුට හදවත දැවෙනවා මම හොඳ නෑ අසත් පුරුෂය මගේ තරම දන්නේ මගේ වටිනාකම දන්නේ මෙහෙම කියලා දැවෙන්න පටන් ගන්නකොට ඒ හේතු කොට වෙන හත ගන්න කර්ම විපාකයේ පපුව හිස් කරන ඉන්ද්‍රියන් දුර්වල කරන විදිහේ විපාකයක් බවට පත් කරනවා උපදීන අභ්‍යවෝල. තවත් ඉහාර ගැළපෙන හැටන තවත් දෝෂේ වුණා නම් මාන්නේන මක්කටෝ අතිමානේන කුක්කුටෝ. මාන්නේ වඳුරෙක් වෙනවා අතිමානේ බල්ලෙක් වෙනවා. වඳුරෙක් වෙලා බල්ලෙක් වෙලා ඉපදින්න හේතු වෙනවා පාප කර්මයක් වෙනවා. ඒ තරම් භයානකයි. මේ නිසා බිම ඉඳගත්තත් වැදුරේ ඉඳගත්තත් මේ උච්චාසයන මහාසයන අරින්ද බෑ. උඩඟුකම වෙන්නේ මහාන් තාත්ත වෙන්නේ මොනවා දරාගෙනද? කවුරු වෙලාද නිත්‍ය වූ සුඛ වූ ආත්ම වූ සත්‍යයක් මේ ලෝකේ තියනවාද මම ලැබුවා කියලා උඩඟු වෙලා මහාන් තත්ත්ව වෙන්න මේ ලෝකේ ලැබෙන හැම தත්ත්වයක්ම මොනවා කිව්වත් උච්චාසයනයක් මහාසයනයක් වශයෙන් ගන්න එකක් නැහැ උඩඟු වෙයි මහාන් තත්ත්වකමින් ඉන්නේ වෙන් වෙලක් වෙන්නේ නැහැ එහෙනම් උසස්යයි මහත්යයි කියන පුළා වටිනා දෙයක් තියෙනවා යම් මගක් ඇතුළු කරනකොට ඒ මගක තුලින් රාගක්ෂය කරන්න ද්වේෂක්ෂය කරන්න මෝහක්ෂය කරන්න ආරි මාර්ගයේ වැඩෙන උපරිත්‍යයක් තියෙනවා අන්නේක උසස් ඒක මහත් මහත්යේ වටනවා කියලා ගන්න වටිනවා එහෙනම් බුදුරජාණන් වහන්සේගෙන් එක්තරා අවස්ථාවක එක්තරා බමුණෙක් අහනවා මහත් ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේ උච්චාසයන මහාසයන පරිහරණය කරනවා කියලා ප්‍රශ්නයක් ඇහුවා උන්වහන්සේ දේශනා කරනවා මම තුන් ආකාර උච්චාසයන මහාසයන පරිහරණය කරනවා ඒවා මොනවද අහපුවාම කියනවා. දිව්‍යමය උච්චාසයනීය මහාසයනීය මම පරිහරණය කරනවා. බ්‍රහ්මමය උච්චාසයනීය මහාසයනීය මම පරිහරණය කරනවා. ආර්ය උච්චාසයනීය මහාසයනීය මම පරිහරණය කරනවා. මේවා ආර්යයන්ට සුදුසුයි. මෙන්න ආර්ය පරිහරණය කරන උච්චාසයන මහාසය. සංඥා මොනවද? මම විවේකීව යම් ස්ථානයකදී මේ පොළාතු ටිකක් හරි කවක් නැහැ. ලැබිච්ච දේක් දාලා බිම පාපුවේ ඉඳ දෙන හදලා එතන ඉඳලා හිටන් මම එහි විවේකව ඉඳගෙන සවිතක්ක වූ සවිචාර වූ විවේකයෙන් හටගත් තීත්‍යසුක ඇති ප්‍රථම අධ්‍යායන සමවදීනවා. ඒ වගේම විතක්ක විචාර ප්‍රහාණයෙන් යුත්වන්නා වූ තීත්‍යසුක ඒකාගත ඇති දෙතිය අධ්‍යායන සමවදීනවා. පීතියෙන් දුරස්වෙච්ච සුඛේ කාමිතා සහිතවන්නා වූ ආර්යෝ යහපත්යේ ප්‍රහංසා කරන තෘතිය අධ්‍යායනයක ඊට සමවදීනවා. ඒ සුඛේ ඉක්මවාගේ උපේක්ෂාව යුත්වන ඒකාග්‍රතාව ඇති චතුර්ථ අධ්‍යායනයට සමවදීනවා. මෙන්න මෙහෙම සමාජී කටයුතු කරන්නා මගේ ඉඳ ගැනීමක් ඇද්ද, හිට ගැනීමක් ඇද්ද, ගමන් කිරීමක් ඇද්ද, සතවීමක් ඇද්ද? මෙන්න මේකට කියනවා මම පරිහරණය කරන දිව්‍යමය උච්චාසයන මහාසයන. ඒවැ උඩමවයි මහාන්තතකමයි නේ. ඒ දෙකම අත්හැරලා නිවන් දැක්ක හෝ නිවන් දැක්ක පුද්ගලයාගේ යාත්ම සුඛ විහරණයට හේතු වෙන හෝ යම්කිසි උච්චාසනයක් හවත් උසස් වාසයක් ඇද්ද, මහත් වූ ශ්‍රේත්‍ර වූ මහත්ගත වාසයක් ඇද්ද, ඔන්න ඔය ධ්‍යාන හතේ සමවැදිලා ඉන්න අයට තියෙනවා. මෙන්න මේ නිසා කිව්වා ආර්ය පරිහරණය කරන්නේ ඔන්න ඔය ටිකේ දිව්‍යමය උච්චාසයන මහාසයන. මම මේ අප්‍රමාණ රෝග සත්‍යයන් කෙරෙහි මෙත්තා සහගත හිතින් සියලු දෙස සියලු සත්වයින්ට මෙත්තා සහගතයෙන් පතලෝකෙම වාසය කරනවා. එවන් මෙත්තා සහගත හිතකින් මගේ ඉඳ ගැනීමක් ඇද්ද, හිට ගැනීමක් ඇද්ද, ගමන් කිරීමක් ඇද්ද, සැතපීමක් ඇද්ද? බ්‍රහ්මමය උච්චාසයනයි මහාසයනයි. එවදුම කරුණාවන්ත හිතකින් ඒ කරුණා සමාපත්තියට සමවැදිලා සමාධියට සමවැදිලා මගේ ඉඳ ගැනීමක් ඇද්ද, හිට ගැනීමක් ඇද්ද, ගමන් කිරීමක් ඇද්ද, සයනය කිරීමක් ඇද්ද? දෙවැනි බ්‍රහ්මමය මහා උච්චාසයනයි මහාසයනයි. එවදුම බුදු මොලොක් පන්නා වූ හිතකින් යුත්ව ලෝක සත්වයන් කෙරෙහි ඒ මුදුතා සහගත බ්‍රහ්ම විහරණයේ පතුලවමින් මගේ ඉඳ ගැනීමක්, හිට ගැනීමක්, ගමන් කිරීමක්, නිදා ගැනීමක් ඇද්ද? මෙන්න මේක තුන්වෙනි බ්‍රහ්මමය උච්චාසයනයයි මහාසයනයයි. ඒ වගේම උපේක්ෂා සහගත සිතකින් සියලු ලෝක සත්‍යයන්ගෙදී යහපත පතුලවමින් අටවිධ කරන මගේ ඉඳ ගැනීමක් ඇද්ද, හිට ගැනීමක් ඇද්ද, සයනය කිරීමක්, ගමන් කිරීමක් ඇද්ද, සයනය කිරීමක් ඇද්ද? හතරවෙනි බ්‍රහ්මමය උච්චාසයනයයි මහාසයනයයි. මෙන්න මේ ටිකත් මම පරිහරණය කරනවා. එතකොට ඒ වගේම මේ සියලු ලෝකයක තිබෙන අනිත්‍ය දුක්ඛ අනාත්මතාවයේ ලෝකේ අසාරත්වයේ දැකලා අසාරත්වයේ සියලු ආකාරයෙන් මිදිලා සියලු කෙලෙසුන්ගෙන් මිදිලා යම් අරිහත් ඵල සමාපත්තියකින් ඉතරනාව සමාපත්ති සූයකින් ඉන්න මගේ යම් කිසි ඉඳ ගැනීමක්, හිට ගැනීමක්, ගමන් කිරීමක්, නිදා ගැනීමක් ඇද්ද? ආර්ය උච්චාසයනයයි මහාසයනයයි. මෙන්න මේ ටික මම පරිහරණය කරනවා. ආර්යයන්ට සූසුයි. මෙන්න උච්චාසයන මහාසයන කියන්නේ කුටු නෙවෙයි, අඳන් නෙවෙයි, උඩඟුකමක් මහාන්තත්වකමක් නැතුව උසස්දේ උසස් හැටියට මහත් වටිනාදී වටිනා හැටියට සලකලා පරිහරණය කරනවා නම් ආර්යත්වයට පත් කරන්නේ ආර්යත්වයට සුඛ වීම දෙන්නේ ඔන්න ඔය කියනවා දිව්‍යමය බ්‍රහ්මමය ආර්යමය කියන උච්චාසයන මහාසයන කියන ඌවේ. ලෝක සම්මතයේ උච්චාසයන කියන උඩඟුකමෙන් කරන්නා වූ වාසය මහාන්තත්වකමෙන් කරන්නා වූ වාසයට මොනවද හදාගන්නේ කටයුතු කරන්නේ? ඒවා ලෝකේ මායාවගේ පැත්තේ උච්චාසයන මහාසයන. මෙන්න මේ ටික තමයි අහකරන ශික්ෂාවත් තියෙන්නේ. ඔන්න ඔය ටික කරගන්න බැරි කෙනා පසරෙදි හෝ තමන්ගේ පුරුද්දෙන් හෝ ඇතිකරගත කුලමානි, ජාතිමානි, ධනමානි මේ ආදී මාන්නයක් තියෙනවා. ඔය මාන්නාකාරකම සංසිද්ධව ගන්න පූර්ව පිළිවෙතක් තියෙනවා. උඹලා ලෝකකම ක්‍රියා කරන්නේ නැතුව කවුරු සමානව ඉඳගන්න පුරුදු වියද? ඔතනින් පටන් ගනින්නලා කියලා. අන්න ඒකට තමයි පුටුව විතරක් වෙන්නේ, පුටුව එකම ගන්න එපා කියලා. නමුත් ඕකට සීමා කරගෙන ලෞකික අදහසින් සීමා කරගත්තට පස්සේ දහම් මාර්ගයේ වැහිලා ගියා. ලෞකික අර්ථයේ තර්කවාදයට උඩ ඉතුරු දීලා අද වෙනකොට තියෙනවා කුස පුතුවේ හාමුදුරුවෝ ඉඳ ගන්නවා, හාමුදුරන්ට ගැළපෙන්නේ නැති එක හාමුදුරුවෝ කරනවා. ඔය ආදි වශයෙන් විවිධාකාර අදහස් ගන්නවා. සංස්කෘතිය පුතුවල ඉඳගන්නේ නැහැ කියන එක ඒ පොත්වල මිනිසරිය කියනවා. බුදුරජාණන් වහන්සේ මයියංගනේ ඉඳ වැඩියට පස්සේ මොකද වාදී වුණේ? ආකාසය. සංකලගේ. ඊට පස්සේ චූලෝදර මහවතර දෙන්න අපිට බල කියන්නේ කොහෙද වාදී වුණේ? කොරකාපු රත්තරන් සිංහාසනේ. එතන ඊවර මොකද කියන්නේ? එහෙනම් ඒවා උච්චාසයන මහාසයන වෙලා නැහැ. නිග්‍රෝධ පොඩි හාමුදුරුවෝ ධර්මාශෝක රජුරෝ ආයතනයේ බණ කියලා සූසු වාසිනී ඉඳගන්න ගියාම ඉඳගත් එක හොයි. රජුරෝගේ සිංහාසන. සාතන් වහන්සේ ශික්ෂා කරන්නේ. එන ඉඳගත් එක හොගේ. සිංහාසනේ විචාසනේ මහසත් අහු වෙන්නේ නැද්ද? ඊටතල ආසනයක් ලෝකේ දිනනවා. එන ඒ කතාව ටික කවන්දද? එන කෝපද ඇත්ත කියලා ගන්න. සාතන් වහන්සේට සත්තරම් පැදුරත් එකයි. සත්තරම් ආසනෙත් එකයි. උන්වහන්සේගේ මැස්සා තන ඇතිරිය පතර යම් ස්වභාවයක්ද? සත්තරෙන් හැදුවා හිතින් හැදුවා ඔච්චර තමයි උන්වහන්සේ. ලෝකයා යම් කිසි පිනක් දහම කරගන්නවා. උසස් දෙයින් උන්වහන්සේලාට ගරු කරලා පූජා කරනවා. ඒක ලෝකයාට පින් පෙත් ලැබෙන වැඩ. උන්වහන්සේලාට මැස්සායි තන ඇතිරිය පත් කරලා කෙසේද? සත්තරෙන් හැදුව ආසනෙත් එච්චරයි සිංහාසනෙත් එච්චරයි උන්වහන්සේලා ලෝකේ ප්‍රශ්නයක් නෑ. යම් ශික්ෂා පනවන්නේ කාටද? ශික්ෂණේ වෙන්න ඕන අයට. මේක සියල්ලන්ටම පැනෙවට මේක හරියන්නේ නැහැ. මේකෙන් සිල් මයින්ඩ බෑ. මම ඔක තෝරා ගන්න ඕනේ. යමක් යමක් නිසා තමන්ගේට රාගයේ ద్వේෂයේ මෝහයේ ඇති වෙනවා. ඒ අදහස එහෙමනම් තමා මනසේ තේරුම් බලන් එවඳු දෙයක් අරින්න ඕන. යමෙක් උඩ ඉඳ ගන්නකොට මාන්නේ ඇති වෙනවා තමන්ව පේනවා. කිසි දවසක කොහොම ඉඳ හොද නැහැ. මොකද ඔහුට බාධකය. මේ ආර්ය මාර්ගයේ සම්දිත්තිකයි තමා විසින් දැකලා යන්න ඕන මාර්ගය. කෙලෙස් සංසිඳවන්නේ කෙලෙස් දෙන හැටි දැනගන්නවා කෙලෙස් සංසිඳින හැටි දැනගන්නවා. ඒක ඥාන සම්පවිස්සයි ප්‍රඥා සම්පවිස්සයි. ප්‍රඥාවෙන් නිගමනය කරලා වනේ ඒ කරන්නේ. එහෙනම් ලෝක සම්බද ක්‍රියාකලාපයකින් ක්‍රියාකලාපයක් මගින් නිවන් දකින්න බෑ. තමාගේ මනසට යම් කිසි දෙයක් නිසා රාග දේශ මොහ හට ගන්නවා නම් ඒක තමන්ට වැටහෙනවා නම් ඒ දේ කරනකොට කියනකොට ඉතනකොට. ඒකෙන් රාග දේශ මොහ එනවා තමන්ට පේනවා. වහාම ප්‍රතික්ෂේප කළ යුතුයි. ඒක පොතේ ලියපු එක නෙමෙයි කරන්නේ. තමන්ගේ හිතට ගැනීම ශික්ෂණය වෙන ක්‍රමය ඕකයි. ඊයන් වයය කරගන්න ඕනේ. ඉතින් ඒ ක්‍රම හතා පැත්තකට ගිහිල්ලා යහපත් ප්‍රඥාවෙන් ගන්න තීරණයකින් සීල්වත් හත් සීලිය හදා ගන්න හැටි තමාගේ වැඩපිළිවෙල හදා ගන්න ආව දහම් ක්‍රමයට පැත්තකට ගිහිල්ලා සියල්ලන්ටම පොදු ක්‍රමයක් නීතිගත කරලා හදාගත ක්‍රම රටාවක් අද වෙනකොට එනවා. කොයි කාලේ හදාගත්ත අපි ඒවා කියන්නේ නැහැ. විග්‍රහ කරන්න යන්නේ නැහැ. කොයි ක්‍රමෙන් කළා හරි අපිට එකක් තියෙනවා. ඒ කරගෙන ආව පිරිහේ කො කලලාවි. කොස්සාගේ මැස යන්න පුළුවන් කෙනෙක් නැහැ. පොඩ්ඩක් නම් දැවිලා තැවිලා ඇඹරලා යන ගති ලක්ෂණ ඉතියි. කොයි සාන්තිය. කොයි ලබු රාගක්සේ. එන අලුපාඩුවක් තියෙනවා නම් මොකද අලුපාඩුව? ධර්මයේ ධර්මය හැටියට තෝරාගෙන අර්ථහයි තෝරන ඊට අනුව පිළිපදින එක අපිට ගන්න අපි දේශනා කරන ඒක මේ ගන්න ඕනේ. පාණාති පාතක භික්කවේ අදම්මෝ පාණාති පාතා වීරමණී ධම්මෝ. අන්න අධර්මයයි ධර්මයයි දැනගන්න හැටි. අදම්මෝච භික්කවේ වේති සබ්බ. මානේ අධර්මයේ අධර්මයේ හැටියට දැනගන්න. ධම්මෝච යථා ධම්මෝ යථා ආත්තු. ධර්මයේ ධර්මයේ හැටියට යථාර්ථවත් දැනගෙන අර්ථවත් දැනගෙන තථා පරිපජ්ජී තම දැන විනේ. ඊට අනුව පිළිපදින. ඔන්න ධර්මයයි විනේයි. කාගින්ව ගන්න එකක් උතර නැහැ තමන්ටම තීරුම් ගන්න පුළුවන් බින්දුව. අකුද්ධතාවයේ සහ සුද්ධතාවයේ ලැබෙන හැටි වෙන හැටි. තමන්ට තීරුම් ගන්න බැයි නම් ඒ ඥානිය නැත්නම් ඔහු කොහොමද නිවන් දකින්නේ? ප්‍රඥාව වුල් කරේ නිවන් නෝක පාදා ගන්න. ප්‍රඥාවෙන් තමන් ඒක දකින්න ඕනේ. එහෙම දැකලා ගියා නම් අදත් මේ මාර්ගයේ බාධා වෙන තුරු තියෙනවා. ඒ ප්‍රශ්නයක් එකක්වත් නැහැ කාටවත් හොයන්න බෑ. නිවන් මඟ මොකද්ද කියලා බාහිරයන්ට නිගමනය කරන්න බෑ එක එකනක්. එක්කෙනෙකුට රාගය ඇති වෙන දේ තව කෙනෙකුට ඇති කරන්නේ ද්වේෂය. ඒක තව කෙනෙකුට රාගයක්. ඒ කෙනෙකුට ද්වේෂය ඇති කරන දේ තව කෙනෙකුට ප්‍රියභාවයක්. තව කෙනෙකුට අප්‍රියභාවයක්. හැම අරමුණක් සියල්ලන්ට සමාන ප්‍රතිචාර දෙන්නේ නැහැ. තම තමන්ගේ ගති ලක්ෂණ අනුවයි ඒක වෙන්නේ. හොඳ දේ කරන්න නරක දේ නොකරන්න කියන වචනේ පොදුවේ ගත්තොත් එහෙම. කොහොමද හොඳ දේ හොයාගන්නේ? කොහොමද නරක දේ හොයාගන්නේ? අපේ දෘෂ්ටියට අනුකූලව අපි නිගමනය කරන හොඳ දෙයයි නරක දෙයයි මේ ක්‍රමයේ හරියන්නේ නැහැ. අපිට ඕන හැටියට මෙයා කරලා බෑ. ධර්මානුකූල පැත්තක් ඉතලා තෝරා ගන්න ඕනේ. යමක් යමක් නිසා රාගයේ, දේශයේ, මෝහයේ හට ගන්නවා නම් ඒක නරක දෙයක්. යමක් යමක් ඇසුරු කරනකොට රාගපක්ෂයේ, ද්වේෂපක්ෂයේ, මෝහස්තයේ හේතු වෙනවා නම් ඒක හොඳ දෙයක්. එහෙමයි හොඳ දෙය නරක දෙය තෝරා ගන්න. මේ ප්‍රාණඝාතය කියන පොදු කාරණයක් තියෙනවා. පොදු ධර්මේ නම් කවදාවත් හොඳ දෙයක් කරවන්නේ නැහැ. සාලිඝාතී කියලා රාගත්තේ දේශක්තේ මොහක්තේ වෙන්න ක්‍රමයක් නැහැ, න්‍යාය ධර්මයක් නැහැ. මේ වගේ දස අකුසල් කියන මූල ධර්මයක් තියෙනවා. මේක නරකමයි. ප්‍රතිඵලය නරකමයි. දස අකුසල් කළා හොඳ ප්‍රතිඵලයක් හෝ හොඳ ධානයක් ලැබනකොත් මේක වෙන්නේ නැහැ. දස අකුසලයේ වැළකීලා ලැබනකොත් ඒකට හේතු තියෙනවා. ඒ ක්‍රමයේ එකක්. ඊට අමතරව වේදින්දා කරන විවිධාකාර කටයුතු තියෙනවා. සමහරවිට පුද්ගලයන් මේ කටයුතු සමහර ඉවෙන් අවිසු ප්‍රයෝජන ගන්නවා. හාමුදුරන්ට සම්කීහි මිනිස්සෙක් සංගුණේට ගෞරව කරලා හිටන් බොහොම ගරුත්වයෙන් සලකනකොට හාමුදුරුව හිතා ගන්නවා මහා තාත්තකට මගේ තාත්තේ මෙහෙමයි මටයි වඳින්න පුදන්නේ. මම මොකට උන්ට කතා කරන්නවත් හොඳ නැහැ එහෙම මේ බාල විදිහට බාල් විදිහට කතා කරන්න ඕනේ කියලා. වලව්වේ හාමු කතා කරන විදිහට වලව්වේ හාමුදුරුව කතා කරන විදිහට පන්තලේ හාමුදුරුව මිනිසුර කතා කරනවා. මොකක් නිසා? දන්නේ නැහැ. ඇයි මිනිසු ගරුවෙන් කතා කළේ කියලා. මිනිසුන්ට දෙවිච්ච මොලේ හාමුදුරුවන්ට නැහැ මොනවා කරන්නේ. මිනිසු සංගුණ සිහි කරලා හාමුදුරන්ට ස්වාමීන් වහන්සේ කියලා දෙකට නැවේ. හාමුදුරුව හිතා ඉන්නවා වලව්වේ හාමුදුරුව මම වලාවේ හාමුදුරුවලාට සේවක ඇජිලා දෙකට නැවෙනවා වගේ තමයි මුම්බේ ඇජිලා ඉන්නේ කියලා. ඉතින් නම් කොටේ කියලා කතා කරලා ඔය යන්නේ. හලයා මහා තාත්තගෙන කතාත් හදලා හිටන් හදාගෙන උද්දාම වෙලා ඉන්නා මැරෙනකම්. ඊට පස්සේ වැළුවොත් එහෙ පේනවා නම් විච්ච දේ වැළුවොත් එහෙම සුකකවට වෙච්ච හම්බෙච්ච ප්‍රතිපලයේ පෙනී. ඉතින් මේ වගේ අපි දකින්න ඕනේ උච්චාසයන මහාසයන දින ඔය තැන් වල. ඉතින් මිනිස්සු ගරුත්වයෙන් කතා කරනකොට මේ මිනිස්සුя දැනගන්න ඕනේ. හාමුදුරුවෝ දැනගන්න ඕනේ මොකක්ද? භික්ෂුන් වහන්සේ නමක්ගේ සංගුණය දැකලා මිනිස්සු ගොළුව පාත් කරන්නේ. ගරු කරන්නේ බය හොතන්. එහෙනම් එවඳු වන්නා වූ ගුණයක් ධර්ම හැටියට මිනිස්සු සම්මත කරනවා. එහෙනම් මම කවදාවත් එවඳු අසත් ධර්මයෙන් ජීවත් වෙන්න හොඳ නැහැ. උඩඟු වෙන්න මහා තාත්ත වෙන්න හොඳ නැහැ. මේ උතුම් සංගුණයක් ඇද්ද මනාපියෙන් මේ සංගුණය තුළ මම ඉන්න ඕනේ. ඒ මානසිකින් යහපත වෙන්නත් එතකොට මට සාපයක් නෙවෙන්නේ එතකොට කියේ. උන්වහන්සේ තේරුම් ගන්න ඕනේ. අන්න එහෙම කියොත් උන්වහන්සේ ඥාන සම්පවිතව අප්‍රමාදව නිවන් වග සාක්ෂාත් කර ගන්න. ඉතින් මේකට අපිට කියන්නේ නැහැ විවේචනය කළා වෙනවා මමත් කොටු වෙනවා අන්තිමට මේවා ඊට පස්සේ අන්න විසුණු මහතිලාට පහර ගැහුවා කියලා කියයි. එහෙම පහර ගැහිල්ලක් නැහැ ධර්මානුකූල සිද්ධියක් මම ඔය කිව්වේ. කාටත් යහපතක් වෙනවා හරියට උඩඟු නොවි මහන්තත්ව නොවි ඒ ආකාරයෙන් ඒ අය කටයුතු කර ගන්නවා. සමහර වෙලාවට තමන්ගේ ස්වාමි පක්ෂය සේවක පක්ෂය කියලා ඉන්නවා. සත්සාවෙන් අයින් කරන්න බලයේ හරි ගණ්ඩ බලයේ හරි තියෙන යම් කිසි නිරධාරිකයෙක් ඉන්නවා. තමන් රස්සාවට අයින් කරයි කියන බයට බොහෝම දෙකනා සර් කියලා ඔළුව කහගෙන පාත් වෙලා ළඟට යනවා. ඒ තමන්ට පාඩුවක් කරයි කියන බයට. නමුත් ඒකම දරවීමා කරගෙන නම් කොටේ කියලා කෑවලා මෙයාට වරින් අර වැඩේ කරපන්. ඇයි වාවේ නැති බොහොම සැලපරසිදිට කතා කරලා මහා උද්දාමයක් කරගෙන කටයුතු කළොත් එහෙම. ඒකත් අර උච්චාසයනේ මහාසයනේ පරිහරණය. ගැළපෙන්නේ නැහැ. තමාරේ හිමිකමක් තියෙනවා සාධාරණ යුක්තියෙන් අහකල ඉත අහකරනක් ගත ඉත ගන්නත් ඒක ක්‍රියාත්මක කරනවා මිස. තමන්ට දෙන පුහු නම්බුකාරකම යටත් වෙලා එයා තියා ගන්නත් එයාට ගරු කරන්නේ නැහැ කියලා වන්නන්නත් එහෙම ක්‍රමයක් විකෘති කරන්න හොඳ නැහැ. හරියට මාර්ගය යනවා නම් ඔහුට තව තවත් යහපතක් වෙනවා. ගරුත්වයෙන් අනික් කයන් හම්බ වෙනා මිස ධර්මයෙන් අගරුවයක් හම්බ වෙන්නේ නැහැ. ධර්මානුකූලව ජීවත් වුණොත් හැමතැනම ගරුත්වය එනවාමයි. ඒක යහපතට යහපත් ප්‍රතිඵල කියන එක වෙනස් වෙන්නේ නැහැ. ඒක ධර්ම නියම. මේ ඔහොම තේරුම් ගන්න ඕන උච්චාසයන මහාසයන කියන්නේ ඒකයි.
ආසන කියන එක උච්චාසයන උච්චාසයන.
ඉතින් ඒක තමයි කියන්නේ උච්චාසයන සයන කියන්නේ වාසය කරනවා කියන්නේ. සයි කියන්නේ වාසය කිරීම. උච්චාසන වහාසනාවේ රමණී ශික්ෂාපදං සමාදියාමි කියලා ශික්ෂාපදියකුත් නැහැ. උච්චාසන වහාසන වලට සයන කියන වචනයක් දාන්න අවශ්‍ය නැහැ. උච්චාසන මහාසනා වීරමණී කියවනම් ඔය කියන විදිහට උස්සසු මහසු මොලි වැලකීමේ ශික්ෂාපදිය කියන අර්ථය එනවා. නැවත ඔය උච්චාසයන මහාසයන. සයන කියන්නේ වාසය කිරීම. එහෙනම් උඩඟු එකෙන්ම පේනවා උඩඟුලේස වාසය කිරීමේ මහාන්ත අත්තරේස වාසය කිරීමේ වැන් වෙන් වෙන වැලකින ශික්ෂාපදිය සමාදන් වෙනවා කියන එකයි ශික්ෂාපදිය අර්ථය. ඒ අර්ථයත් අද වැහිලා. ඒක උච්චාසන මහාසන වීරමණී කියලා වචනයක් නැහැ. එහෙම එකක් නෙමෙයි දීලා තියෙන්නේ. මේ පාලි පය බෙල්ල බැලුවත් අද ගන්නාර්ථයේ උච්ච උසසුනේ මහසුනේ වැලකීම කියන එක ගැලපෙන්නේ නැහැ.